ගරු සීවී රත්නායක මහත්තුමා විනාඩි 19යි.
විනාඩි කීයද?
19. විනාඩි 19යි. විනාඩි 19යි.
එකක් අඩු වෙලා තියෙනවා. ඇයි අඩු වෙන්නේ? හේතුව මොකද්ද?
උදේ ගොඩක් කාලේ ගත වුණානේ විවිධ ප්‍රශ්න.
උදේ කාලේ ගත කරාටත් මම විෂය බාර ඇමතිවරයා හැටියට මගේ විනාඩි 20 ලබා දෙන්න කියලා ඔබෙන් ඉල්ලීමක් කරනවා. මොකද මේ කාරණේදී උත්තර දෙන්න අමාරුවෙන් නිසා හවසට අමාරුවෙන් නිසා තමයි මේ කාරණේදී මම මේක ගත්තේ. නියෝජ්‍ය සභාපතිතුමනි, මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අද මේ වැය ශීර්ෂ යටතේ වචන කීපයක් කතා කරන්න ලැබීම පිළිබඳව. ඒ වගේම විපක්ෂ නායකතුමාගෙන් පස්සේ ඒ සඳහා කතා කරන්න ලැබීම ගැනත් මම එක පැත්තකින් සතුටු වෙනවා. කෝටාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයට අදාළ අයවැය කාරක සභාව අවස්ථාවේදී, ඒ වගේම ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ලංකා පාර්ලිමේන්තුවේ සන්නාමය හැටියට නංවන දේශපාලඥයා මහින්ද රාජපක්ෂ නම් වූ යුගපුරුෂයා, ඒ වගේම අග්‍ර අමාත්‍යතුමාගේ මූලිකත්වයේ නැත්තම් ඉදිරියේදී කතා කරන්න ලැබීම ගැනත් මම ගමේ කෙනෙක් හැටියට ගමේ ඉපදුණු හැදුණු වැඩුණු මගේ පණටත් වඩා මේ පරිසරයට ආදරය කරන කෙනෙක් හැටියට මට මේ උත්තරී සභාවට ඉදිරිපත් කරන ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ පිළිබඳව ප්‍රකාශ කරමින් වනජීවී වන සංරක්ෂණ හා වන සංරක්ෂණය මගින් ජෛව විවිධත්වය පෝෂණය කිරීමත් පරිසර සංවේදී වන වන වගාව තුළින් ජාතික වන සැලැස්ම පුළුල් කිරීමත් වන සතුන් ජීවත්වන ස්වභාවික පරිසරය සංරක්ෂණය කරලා තිරසාර පරිසරයකට අනාගත පරම්පරාවට දායද කිරීමත් වෙනුවෙන් මගේ අමාත්‍යංශයේ කාර්යමුණකින් ක්‍රියා කරන්න කරමින් ඉන්නා බව පෙන්වා දෙන්න කැමැති. ඒ වගේම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ, අපේ විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරා පෞගේ කාලේ, ඒ කියන්නේ අපේ අමාත්‍යංශයේ ලැබුණාට පස්සේ ඒ නිලධාරීන් පිළිබඳව යාලාභයේ භූමිය සහ ඉන්න නිලධාරීන්ගේ අඩුපාඩු පිළිබඳව විශේෂයෙන් සඳහන් කරා ඒ අවුරුදු පහ තුළ ඒවා ක්‍රියාත්මක කරන්න නොහැකි වුණත් ඒ කාර්යභාරය ක්‍රියාත්මක කරන්න වගකීමෙන් කටයුතු කරන්න සූදානම් වෙනවා. ඒකේදී මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ, එදා අපි ඒ 357ක් ඉන්න ස්ථීර නොකරපු සේවකයන්ට පෞගේ අවුරුදු පහ තුළම ස්ථීර කරන්න බැරි වුණා. නමුත් ඒ අය ස්ථීර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ඒ අයට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. මුදල් අමාත්‍යංශයේ ඔබ්සර්වේෂන් නැත්තම් විමසුම එනකල් තමයි ඉන්නේ ඒ කටයුතු කරන්නත්. ඒ වගේම පානීය ජලය ලබා දීමේදී ඔය තියෙන දුෂ්කරතාවයන් ඔවුන්ගේ නිවාසවල ඔවුන් නැවතින් ලැබුම්හල්වල තියෙන දුෂ්කරතාවයන් මගහරවලා ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරන්නත්. ඒ වගේම මුහුදු ජලය බොන්න පුළුවන් ජලය බවට පරිවර්තනය කරලා ඒ අවස්ථාව සලසා දෙන්නත් සූදානම් වෙනවා. ඒ වගේම ඔබතුමා කිව්ව කාරණේ ඇටියට අවශේෂ කැලෑ පිළිබඳව කතා කරගත්තම මහවැලි අමාත්‍යංශයත් ඉඩම් අමාත්‍යංශයත් මේ වගේ දේවල් වලට යට වුණ තැන්වලදී මුඩුබින් මුඩු ආකාරයෙන් තියෙනවා හේන් ගොවිතැන් කරන උදවියට ඒ අවස්ථාව සලසා දීම සඳහා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම සකස් කරනවා. දින යෝජනා එවන් යෝජනා නියතමානව පිළි අරගෙන කටයුතු කරන්න සූදානම් වෙනවා. දේශපාලන ශේත්‍රයේ නෙවෙයි අඩියක් පස්සට තියාගෙන රටේ ජනතාවගේ උචිත ගැළපෙන ආකාරයට ක්‍රියාත්මක කරන්න කිසි වෙලාවක පසුබට වෙන්නේ නැහැ කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ඔබතුමාගේ කාලේ පටන් ගත්ත සංචාරක බංගලා නැවත ප්‍රතිසංස්කරණය කරමින් ඒ අවස්ථාව සලසා දෙන්නත් සූදානම් වෙනවා. බාගෙට ඉදි කරලා තිබ්බ සංචාරක බංගලා ටික ඒ පිළිබඳවනේ කතා කරුවේ. ඒ වගේම සමහර වෙලාවට රඹකැන් ඔය වගේ තැන්වලදී ඒ කාරණේදී වනජීවි වන සංරක්ෂණ භූමිය තුළට වඩා මහවැලි කලාපය තුළ තමයි ඒ කාර්යය තියෙන්නේ. ඒ සඳහා මහවැලි අමාත්‍යංශයත් ඉඩම් අමාත්‍යංශයත් අපේ අමාත්‍යංශයත් එක්කට සාකච්ඡා කරලා තීන්දුවක් ගැන අරගෙන කටයුතු කරන්න සූදානම් වෙනවා කියන එකත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම මේ මා කැබිනට් අමාත්‍ය ධුරේ දරණ අමාත්‍යංශ ප්‍රතිපත්තිය හා උපදේශක මේවීමෙන් පසු විපරමක්කා අධීක්ෂණයට ඍජුව ලක්වෙන වනජීවි රැකවරණ අලිවැට සහ අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂක වැඩපිළිවෙළ කැලෑ නැවත වගා කිරීම සහ වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයද මේ සඳහා විශාල වැඩකුසක් කිරීමට සූදානම් වෙලා ඉන්නවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම අප අමාත්‍යංශය පිළිබඳව කතා කරද්දී සුවදශීලී මිත්‍රශීලීව ඒ කටයුතු කරන්න එක අරමුණක් කරා යන්න මේක බෙදීමක් ඇති වෙන්නේ නැහැ. පරිසර අමාත්‍යංශය ඒ වගේම රාජ්‍ය අමාත්‍යංශය කියලා අපි රටේ ජනතාවට සේවය කිරීම සඳහා තමයි අපි තෝරාපත් කරගත්තේ. අපි මේකේ අයිතිකරුව නෙවෙයි, අපි මේකේ බාරකරුව. අර මිහිඳු හාමුදුරුවන් කිව්වා වගේ මේ තාවකාලික බාරකරුවා රටට උචිත ගැළපෙන ආකාරයට ක්‍රියාත්මක කරන්න කිසි වෙලාවකට පසුබට වෙන්නේ නැහැ කියන එකත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. මේ ආයතනය අපේ අමාත්‍යංශය යටතේ ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායක වන බව මා මේ ගරු ස්වභාවයට කියන්න කැමැති. ඒ විතරක් නෙවෙයි, තවත් අපට විශේෂ ව්‍යාපෘති ඒකකයක් තියෙනවා. ඒ තමයි පරිසර පද්ධති සංරක්ෂණය කළමනාකරණ ව්‍යාපෘතිය. ස්කෑම් යන ව්‍යාපෘතියක් හඳුන්වා දෙන්න පුළුවන්. රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිවලට අදාළ සැලසුම් ක්‍රියාවට නංවද්දී ගම්වල ජීවත් වෙන අහිංසක ජනතාවගේ දායකත්වය උපරිම දායක කරගෙන ඒ ප්‍රතිලාභය එයට උපරිම ආකාරයෙන් ලබා දෙන්න අපි මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ කියන්නේ මායිම් තැන්වල සීමා නිර්ණයන් තැන්වල ජීවත් වෙන ජනතාවට ඒ සඳහා ඔවුන්ගේ ආර්ථික උත්පාදන වැඩි කරමින් මීමැසි පාලනය වගේම ඒ වගේම වගාවෙන් ආදායම් උත්පාදනය කරන දේවල් වගේම අලින් ගම්මදිනක නතර කර ගැනීම සඳහා කටයුතු කරන්නත් මේ අවස්ථාවේදී කටයුතු කරනවායි කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම දැනට තියෙන 29.2ක් වන වන ආවරණය කොඩාබේ රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියලා තියෙන ප්‍රමාණයට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නැංවීමට මේ විදිහ සැලසුම් කරලා තියෙනවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන. ඒ වගේම මාවිල්ලු රක්ෂිත වනාන්තරයේ විල්පත්තු ජාතික උද්‍යාන රේඛාබද්ධ කරලා විල්පත්තු ජාතික උද්‍යානයට තවත් හෙක්ටයර් 40,30ක් අලුතින් එකතු කරන වැඩපිළිවෙලට ආරම්භ කරලා තියෙන කියලත් මේ ගරු සභාවට දැනුම් දෙන්න කැමැති. ගරු අධිකරණයෙන් ලබා දීලා තියෙන නියෝගයට අනුව විල්පත්තු පේරණ කලාපයේ නැවත වනවගා කටයුතු ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් පවතිනවා. එළඹෙන ජනවාරි මාසයේ අවසානයේදී ඒ සියලු සැලසුම් ගරු අධිකරණයෙන් ලබා දීලා තියෙන නැවත වනවගා කටයුතු ආරම්භ කරන බවත් විශේෂයෙන් මේ සභාවට දන්වන්න කැමැතියි. දිවයිනට ගැළපෙන විද්‍යාත්මක ඉඩම් පරිහරණය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දිස්ත්‍රික්ක 19ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 131කට බලපාන වන අලි මිනිස් ගැටුම තිරසාර විසඳුමක් අපේ අමාත්‍යංශයෙන් අරමුණු කරගෙන කටයුතු කරන්න සූදානම් වෙනවා. ඒ වගේම තර්ජනයට ලක්වෙන ආසියාවේ අලින්ගේ 10%ක් ලංකාවේ ජීවත් වෙන මේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මුළු අලි ගහනේ 6000කට ආසන්න වෙන බව පවසන්න පුළුවන්. අලිගානේ ප්‍රමාණවත්ම ආයුරින් වාසස්ථාන සැපයීම වගේම මිනිස් අවශ්‍යතාවලට භූමිය තෝරා ගැනීමද අද වෙද්දී මූණ දීලා තියෙන සංකීර්ණ ගැටලුවක්. මේ ගැටලුව තිරසාර විසඳුමක් ලබා දීම සඳහා අපේ අමාත්‍යංශය පැවරලා තියෙන තවත් බරපතල වගකීමක් කියන එක ප්‍රකාශ කරන්න ඕනේ. නියෝජ්‍ය සභාපතිතුමනි, වනජීවි හා වන සංරක්ෂණ වන අලි මිනිස් ගැටුම අවම කරගන්න පහත ක්‍රියාමාර්ග අරගන්න අපි තීන්දු කරලා තිනෝ. වනජීවි වාසස්ථාන සෝපෝෂණය කිරීම, සංරක්ෂණ ප්‍රදේශවල තනබිම් ඇති කිරීම, වනජීවි වාසස්ථානවල වැව් ප්‍රතිසංස්කරණය කරන් වනජීවි වාසස්ථානවලත් සංරක්ෂිත ප්‍රදේශවලත් ආක්‍රමණික සාක ඉවත් කිරීම, අලිවැට අගල් ඉදිකිරීම සහ ප්‍රජාමූල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වනාලි පුනරුත්ථාපනයේ රැඳවුම් මධ්‍යස්ථානය නඩත්තු කිරීම, කැලෑ නැවත වගා කිරීම, ගැවියන්ගෙන් ගවයන් අවසරයෙන් වනෝද්‍යාන තුළට ඇතුල් කිරීම පාලනය කිරීම, තුර්ලතා හා සත්ව පිළිබඳ කෙරෙන පර්යේෂණයන්ට අවශ්‍ය උපරිම පාසුකම් ලබා දීමේ ස්වභාවික පරිසරය ගැන දැනුම් වර්ධනය කිරීම උපකාර වීම, තරණයට ලක් වෙලා ඉන්න සතුන් සංරක්ෂණය කිරීම, මේ සියලු කාරණා කටයුතුක ඕන් කරන්න ඕන සැලසුම් ක්‍රමානුකූලව හදන්න තියෙනවා. ජර්මන් රජයෙන් පරිත්‍යාගයෙන් විල්පත්තු ප්‍රේරණ කලාපේ ප්‍රජාව මුල් කරගෙන ඒ අයගේ ආදායම් උත්පාදනයේ ව්‍යාපෘති වලට ඒ අයව යොමු කරලා සංචාර කර්මාන්තයේ ආකර්ෂණීය විදියට වර්ධනය කරලා වනජීවි කලාපයට සිදු කරන හානිය අවම කරන්න ක්‍රියාත්මක කරමින් සිටිනවා. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ඒ වගේම හරිතා සූරු නගර ඇති කිරීමත් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමත් සපාරි උද්‍යාන සංවර්ධන සිදු කිරීමටත් කටයුතු කරනවා. වනජීවි රක්ෂිත හා අභයභූමි ආරක්ෂිත කසල බැහැර කිරීමේ මධ්‍යස්ථාන 54ක් වගේ හඳුනාගෙන තියෙනවා. ඒ මගින් වනාලින් වගේම අනෙක් අහිංසක වන වනසතුන් මුහුණ දෙන සෞඛ්‍ය විසඳන්න රුපියල් මිලියන 3000ක් වෙන් කිරීමටත් ග්‍රාමීය ගොවි සමිතිවලට වගේම ප්‍රජා සමිතිවලට භෝග ගබඩා කර බහලුන් නැවත නැත්නම් කන්ටේනර් ලබා දෙන්නත් යෝජනා කරලා තියෙනවා. මේ ක්‍රමවේදය තුළින් වනාලි ගම්වැදීම් අවම කරගන්න පුළුවන් වෙනවා විතරක් නෙවෙයි, භවභෝග හානිය වගේම පසු අස්වන හානියක් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගන්නත් හැකි වෙනවා. ඒ වෙනුවෙන් සැලකිය යුතු ප්‍රතිපාදන වෙන් කර ගැනීමට කටයුතු කිරීම ගැන අතිගුරු ජනාධිපතිතුමාට, මුදල් අමාත්‍යතුමාටත්, කරු අග්‍රාමාත්‍යතුමාටත් වගේම අමාත්‍ය මණ්ඩලයටත් මගේ ස්තුතිය පුද කරන්න ඕනේ. දැනට අධිකරණ භාරයේ සිටින හීලා අලි ඇතුන් නඩත්තු කිරීමට ඒකාබද්ධ අරමුදලින් අවුරුද්දකදී විශාල මුදලක් වැය කරන්න රජයේ සිද්ධ වෙලා තියෙනවා. නිසා හීලා අලි ඇතුන් නැති කිරීම, අදා වැඩෑ ගැනීම ගැන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, අමාත්‍ය මණ්ඩලයට අනුමැතියක් ඉදිරිපත් කිරීමට ලබා ගන්නත් කටයුතු කරමින් සිටිනවා. පෞද්ගලිකව සත්තු උද්‍යානය නියාමනය කරන්න වගේම සුරතල් සතුන් නැති කිරීම නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් හදන්නත් අපි අවධානය යොමු කරලා තියෙන්නේ. මේ දවස්වල ඒ ගැන සාකච්ඡා කරමින් පවතිනවා. කැස්බෑවුන් ආරක්ෂා කළ යුතුම සත්ව කොට්ටාසයක් බව අපි කවුරුත් දන්නවා. සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණයක් දිනාගෙන පෞද්ගලික ව්‍යාපාර විදියට රට පුරාම කැස්බෑ කොටු පවත්වාගෙන යනවා. ඒවා නියාමනය කිරීමේ අවශ්‍යතාවයෙන්ම කළ යුතු බව හැඟෙනවා. ඒ වෙනුවෙන් 2021 වසරේ තිරසාර ප්‍රතිපත්තියක් හදන්න නිලධාරීන් එක්ක සාකච්ඡා කරමින් උපදෙස් ලබා දෙනවා. දැනට වනාලි මිනිස් ගැටුම අවම කරන්න අදාළ ගැටලු හොඳින් හඳුනාගෙන තියෙන නිසා වනාලි මංකඩවල් නිදහස් කරගෙන ඒවා වනාලින්ට වෙන් කරන්නත් දැනට අලි කළමනාකරණ භූමි ප්‍රදේශයේ වශයෙන් හඳුනා ගනිමින් පවතින ප්‍රදේශය ඉතාමත් ඉක්මනින් නීතිගත කිරීමටත් කටයුතු කරන්න සූදානම් වෙනවා. 2020 අවුරුද්දේදී වනාලි මිනිස් ගැටුම පිළිබඳව කතා කරනවා නම් ජීවිතාණි 74ක් තියෙනවා, ශාරීරික හානි 37ක් තියෙනවා, දේපල හානි 442ක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා 9:30 වෙනකල්. ඒ වගේම පසුගිය කාලයේ පුරා සංවර්ධන ක්‍රියාවලිය නිසා ජෛව ප්‍රතිපත්තියට හානි වුණා. ඒ තුළින් වනාලින් ගම්මැදීමට පටන් ගත්තා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒ ගැන අවබෝධයක් යොමු කළ යුතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, මගේ අපේ අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් ගැන කියන්නත් මම කැමතියි. මේ වෙනුවට පරිසර සංවේදී රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නිලධාරීන්, ප්‍රජාව මේ සියලු දෙනාගේ සහභාගිත්වය ඇතිව අලි මිනිස් ගැටුම අවම කිරීමට උපාය මාර්ග සෙවීමට ජනාධිපති කාර්ය සාධන කමිටුවක් පත් කර තිබෙනවා. මා දේවුන් සමග මේ පිළිබඳව සාකච්ඡා කරලා ශේෂ්ත්‍රයට ගිහිල්ලා පරීක්ෂා කර බැලුවා. ඒ නිර්දේශයන් උපාය මාර්ගයන් ඉතාම ඉක්මනින් කටයුතු කරන්න සූදානම් වෙනවා කියන එකත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. වනාලි දුම්රිය ගැටීමෙන් ලොකු ඛේදවාචකයක්. අවුරුද්දකදී වනාලි 15ක් 20ක් අතර ගණනාවක් මැරෙනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවට වෙනම පාඩුව මිලියන ගණනක් වෙනවා. මේ අපරාධය වළක්වාගෙන තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගෙන විසඳුම් ලබා දෙන්න අධ්‍යයනය කරමින් සිටිනවා. මේ තාක්ෂණයන් සඳහා නව නිපැයුම් පිළිබඳව සලකා බලන්න කටයුතු කරනවා. මීට අමතරව මගේ දැඩි අවධානය යොමු කරන කාරණයක් ලෙසම කියන්න කැමති, ගිලන්නු සතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැඩි දියුණු කළ රෝහලක්, එවැනි ගිලන්නු සතුන් ප්‍රවාහනය කිරීම සඳහා ගිලන් රථ සේවාවක් ඇති කිරීමට අප විසින් කළ යුතු කාර්යයක් ලෙස මම දකිනවා. වනජීවි දෙපාර්තමේන්තුවේ පසු වෛද්‍ය ඒකකයේ ශක්තිමත් කර පසු වෛද්‍යවරුන්ගේ තෘප්තිමත්තා අභිවෘද්ධිය වෙනුවෙන් රටේ සත්ව ප්‍රජාව වෙනුවෙන් පසු වෛද්‍ය ශික්ෂණ රෝහලක් අවශ්‍යතාවය අපි හඳුනාගෙන තියෙනවා. ඒ සඳහා අපි කටයුතු කරන්න සූදානම් වෙනවා. රට පුරා වනජීවි කලාප 12ක් අපේ කාර්ය මණ්ඩලය කටයුතු කරන්න සූදානම් වෙනවා. මේ කලාපය වෙනුවේ කිල්නොච්චය, වවුනියාව, තිරිකුණාමලේ, පොළොන්නරුව, අනුරාධපුර, පුත්කොළම, කුරුණෑගල, මධ්‍යම අම්පාර, ඌව, බස්නාහිර හා දකුණ කියන ප්‍රදේශයන් වලට අමතරව ගිරිතලේ පීටි පුහුණු මධ්‍යස්ථානක් උඩවලව ඇත්තතුරු සෙවනෙත් විශේෂ ස්ථාන වෙනවා. එනිසා මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අර උදේ ප්‍රශ්නයක් ඇහුවා වගේම ඒ ප්‍රශ්නෙට අනුව වයඹපුට උතුරු මැද පැත්තට තැන් නැතුව ඒ කලාප වලට ඒ අවශ්‍යතාවය සැපිරීම සඳහා කටයුතු කරන්න සූදානම් වෙනවා කියන. උඩවල අතුරු ඇත් අතුරු සෙවන තමයි ලෝකයේ පළවෙනි ඇත් අතුරු සෙවන. මේ වෙන අතර සත්ව හිංසා කරනවා කියලා අපේ රටට චෝදනා කරන්න අපේ වියදමින් ඇත් අතුරු සෙවන පෙන්විය යුතුයි කියලා මම යෝජනා කරනවා. අහිංසක අලි පැටවුන් අම්මගෙන් වෙන් කරලා අසරණ වුණාම අපේ කාර්ය මණ්ඩල කොයිතරම් ආදරෙන් රැක බලා ගන්නවද කියලා ලෝකෙට පෙන්වන්න මීට වඩා තවත් පැත්තක් මේ ලෝකයේ තියෙනවද කියලා මම දන්නේ නැහැ නියෝජ්‍ය සභාපතිතුමනි. ශේෂ්ත්‍ර සහායක වනජීවි නියාමක අඩවි සහකාර වනසත්ව අඩවි ආරක්ෂක සහකාර අධ්‍යක්ෂක යන තනතුරු වලින් අපේ කාර්ය මණ්ඩල ඉතාම දැඩි කැපවීමෙන් තමයි මේ අවම පහසුකම් යටතේ මිලියන ගණනක් රටට ආදායම් උත්පාදනය කරලන්නේ. පැය 24ම ඔන් කෝල් කියලා කිව්වත් පැය 24ම පුරාවම ඒ වෙලාවේ යුද්ධයක් තියෙනකොට ත්‍රිවිධ හමුදාව දරන ඒ වේදනාව සහ ඒ කැපවීම වගේම මේ අය ඒ කටයුත්ත කරනවා. ඒ සඳහා ඔවුන් රැක බලා ගැනීම, ඔවුන්ට ඒ අවශ්‍ය පහසුකම් සලසා දීම අමාත්‍යංශයක වගකීමක් වෙනවා. ඒ කාර්යභාරය නොපිරේලා ඉෂ්ට කරන දෙනවා කියන එකත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාව 23,201ක් වුණත් දැනට සක්‍රියව ක්‍රියාත්මක වෙන්නේ 1936ක් බව මේ සභාවට කියන්න කැමැති. ඉදිරියේ මේ අභ්‍යවෘත්ති පිරිවීම සඳහා කටයුතු කළ යුතු වෙනවා. ගරු අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍යතුමාගේ විශේෂ ඉල්ලීමක් කරනවා ඒ අභ්‍යවෘත්ති පුරවන්න අවශ්‍ය අනුමැතිය දෙන්න කියලා. වනෝද්‍යානය සිදු කරන අනවසර ක්‍රියා නිසා අපේ කාර්ය මණ්ඩලයේ ජීවිත 10කට වඩා අවුරුද්දක් අපිට නැති වෙනවා. දඩයම් කරුවන්ගේ අනවසර මැණික් කරන්නන්ගේ ඒ වගේම වෙනත් නීති විරෝධී ක්‍රියා කරන්නන්ගෙන් වෙනුවෙන් වනෝද්‍යානයට ඇතුල් වන්නන්ගෙන් අහිංසක සතුන්ග වගේම අපේ කාර්ය මණ්ඩලයේ ජීවිතද අවතාරණ තත්ත්වයට පවතින්නේ. මේ නිසා වනජීවි සංරක්ෂණ පනතේ නීති රීති ඉතා දැඩි කරලා පනත් සංශෝධනය කිරීම ඉතාමත් ඉක්මනින් කටයුතු කරන්න සූදානම් වෙනවා. මේ පිළිබඳව කතා කරද්දී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ත්‍රිවිධ හමුදාව ඒ සඳහා ආරක්ෂක ලේකම්තුමත් එක්ක මම ඉල්ලීමක් කරා. ඒ වගේම චමල් රාජපක්ෂ අපේ රාජ්‍ය අමාත්‍යතුමත් එක්ක ඉල්ලීමක් කරා. ඒ සඳහා ඩෝන කැමරා ඒකකයක් දැන් තියෙනවා හමුදාවේ. ඒකක පාවිච්චි කරනවා වගේම ගුවන් හමුදාවේ තියෙන ඒ ඒකකයක් පාවිච්චි කරලා ඒ අවස්ථාව සලසා ගන්න. ඒ වගේම වන හානි කරන, වනයට විනාශ කරන ඒ අයගේ බලාපොරොත්තු ඒ අය අත්අඩංගුවට ගන්න අවශ්‍ය පසුබිම සකස් කරගන්න සූදානම් වෙනවා කියන එකත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන. වනජීවි සංරක්ෂණ පනතේ නීති රීති අනුව ලෝක පුරා ජනප්‍රිය දැඩි රක්ෂිත ජාතික උද්‍යාන ස්වභාවික රක්ෂිත අභය භූමි අලිමංකඩ හෙක්ටයර් 110,000කට ආසන්න ප්‍රමාණයක් පැතිරිලා තියෙනවා කියන එකත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ජාතික උද්‍යාන වලින් මහා භාණ්ඩාගාරයට අවුරුද්දට මිලියන 3000ක ආසන්න මුදලක් එකතු කරලා දෙනවා. යාල උඩවලව හෝටන් තැන්න වගේම විල්පත්තු කියන්නේ අපිට විතරක් නෙවෙයි ලෝකෙටම ආйти මිලක් නියම කරන්න බැරි සම්පත්.
ඔබතුමාට විනාඩි 2යි අමාත්‍යතුමා. විනාඩි 2යි.
අරත් විනාඩියත් කපලද?
ඔව් නෑ නෑ ඒකත් සමග.
ඔව් මම හැමදාම කැපිල්ල තමයි තියෙන්නේ. මෙතනත් කැපිල්ල අතනත් කැපිල්ල එතන කමක් නැහැ කෙසේ වෙතත්
මේ කාර්යය ලබා දුන්නා.
මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ කාර්යයේදී අපි සියලු දෙනා මොන කැපිල්ල දැම්මත් මොන දේ කිව්වත් අපිට අවශ්‍ය වෙලා තියෙන හුස්ම පොතක් ගන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න ඒ කාර්යය නිවැරදිව ඉෂ්ට කරන්න සූදානම් වෙනවා. ඒ වගේම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කරු කතානායකතුමනි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශාල කැපවීමකින් කටයුතු කරන්න සූදානම් වෙනවා. ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන නියාමක අඩවෙන වන නිලධාරී දිසා වන නිලධාරී දිස්ත්‍රික් වන නිලධාරී වන සංරක්ෂණ නිලධාරීන්ගේ විශාල කැපවීමක් මත ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම නැවත කැලෑ හිටවීම ඒ සඳහා කටයුතු කරන්න සූදානම් වෙනවා. අවසාන වශයෙන් මම කියන්න ඕනේ අපේ විපක්ෂ නායකතුමා මිහිඳු හාමුදුරන් ගැන කිව්වා. ඒක නිසා මම කියන්නත් ඕනේ බුදුරජාණන් වහන්සේ වැඩි අතිපූජ්‍ය ශ්‍රීපාද ස්ථානයේ පිහිටි සම්මනල කන්දේ පිහිට ඇත්තේ මා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ මහවැලි කැලණි කළුවලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා කියන කතාවතේ ජල පෝෂිත ප්‍රදේශයන් නිවැරදිව ආකාරයෙන් ක්‍රියාත්මක කරන් ඒ සඳහා රකින්නත් ඒ සඳහා ආරක්ෂා කරන්නත් සූදානම් වෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ගරු නියෝජ්‍ය සභාපතිතුමනි මේකෙදී මම කියන්න කැමති බුදුපියාණන් වහන්සේ උනත් කියලා තියෙන්නේ ගසක් යට ඉපදෙලා ගසක් යට බුදු වෙලා ගසක් යට පිරුණම් පෑව වගේම එසත් පරිසරය ආරක්ෂා කරගන්න කියලා කාටවත් ගහක් කපන්න පොරෝ උස්සන කෙනාටත් ගහක් කපන්න පොරෝ උස්සන කෙනාටත් මෛත්‍රී කරන්න ඔක්සිජන් නැත්තම් හුස්ම ගන්න පොදක් දෙන්නේ මේ පරිසර මේ මේ වන සම්පත ඒ වන සම්පත රැක ගැනීම සඳහා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම සකස් කරගන්න සූදානම් වෙනවා මගේ සම්පූර්ණ කතාව මම හැන්සාඩ් ගත කරන්න එයා සඳහා කටයුතු කරන්න සූදානම් කරනවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරනවා ඉදිරියේදී ප්‍රශ්න ආවොත් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න සූදානම් වෙනවා බොහොම ස්තුතියි
කොටවට ස්තුතියි ගරු කෝවිඩ්න් කරුණාකරන් මන්ත්‍රීතුමා විනාඩි 9යි
කවරව பிரதித்த விசாலர் அவர்களே நமது நாட்டின் பேண்தகு அபிவிருத்தியில் ஒரு முக்கிய துறைசார் அமைச்சுக்களான சுற்றாடல் அமைச்சு வனஜீவராஜுகள் மற்றும் வன பாதுகாப்பு அமைச்சுக்களின் குளிநிலை விவாதத்தில் கலந்து கொண்டுள்ளோம். இரண்டு அனுபவமிக்க பாடுபாகற்ற இரண்டு அமைச்சர்கள் இந்த அமைச்சுக்களை பொறுப்பு வைப்பது மாத்திரமல்லாமல் எங்களுடன் கிழக்கு மாகாண சபையில் ஒன்றாக இருந்த ராஜாங்க அமைச்சர் கூட இந்த அமைச்சிலே இருக்கின்றார். சூழலுக்கும் மனிதனுக்கும் அன்று சுமூகமான உறவு இருந்தது. சூழலை மனிதன் நேசித்தான், மனிதனை சூழல் பாதுகாத்தது. இயற்கை சமநிலை பேணப்பட்டு வந்தது. இதனால் இயற்கை அனர்த்தங்கள் குறைவாகவே இருந்தது. இன்று இந்த இயற்கை சமநிலை பிறந்துள்ளது. இதனால் எமது நாடு அடிக்கடி வெள்ளம் மண் சரிவு போன்ற இயற்கை அனர்த்தங்களினால் பாதிப்புக்குள்ளாகின்றது. இவை இன்று எமது நாடு எதிர்நோக்கும் முக்கிய சவால்களாகும். இதற்கான காரணம் என்ன? இது பற்றி நிதானமாக யோசித்து சரியான தீர்மானம் எடுக்க வேண்டிய ஒரு நாச்சந்தியில் இன்று நாம் நின்று கொண்டிருக்கின்றோம். சரியான பாதையை தேர்ந்தெடுப்பது உங்களது பொறுப்பு. கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, பேண்தகு அபிவிருத்தி என்பது சூழலுக்கு பாதுகாப்பற்ற விதத்தில் மேற்கொள்ளப்பட வேண்டும். இது தொடர்பான கொள்கை திட்டங்கள் வகுக்கப்படும் போது நாடு நலன் முன்னுரிமைப்படுத்தப்பட வேண்டும். நாட்டின் தலைமையுட்பட ஆட்சியாளர்கள் சிந்திக்க வேண்டும். மக்கள் குறிப்பிட்ட காலத்திற்கு தம்மை இந்த நாட்டின் நம்பிக்கை பொறுப்பாளர்களாக நியமித்திருக்கிறார்களே ஒழிய நாட்டின் உரிமையாளர்களாக உங்களுக்கு நாட்டை தாரை பார்க்கவில்லை. உங்களுக்கு பின்னரும் அடுத்த தலைமுறையினருக்கும் அடுத்த சந்ததியினருக்கும் நாட்டின் வளங்கள் முறையாக பாதுகாக்கப்பட்டு அவர்களிடம் ஒப்படைக்கப்பட வேண்டும் என்ற உங்கள் பொறுப்பினையும் மறந்துவிடாதீர்கள். ஆனால் நடப்பது என்ன? சூழலும் நாட்டு வளங்களும் மாபியா கும்பல்களினால் கையாளப்படுகின்றது. போதை வஸ்து மாபியாக்களை விட இந்த நாட்டில் மண் மாபியாக்களும் மர மாபியாக்களும் எமது சூழலுக்கும் எமது மக்களுக்கும் சவாலாக இருக்கின்றார்கள். கௌரவ பிரதி சபாநாயகர்களே, ஆளும் கட்சி அரசியல்வாதி அல்லது ஆளும் கட்சி அரசியல்வாதிகளின் அடிவருடுகள் என்பது மட்டும் என்ற தகுதி போதும் அவர்கள் நாட்டின் வளங்களை சுரண்டுவதற்கு. எமது மண்வளமும் மரவளமும் கட்டுப்பாடற்ற விதத்தில் சுரண்டப்படுகின்றது. இதற்கேற்ற வகையில் அரச இயந்திரமும் அரச அலுவலர்களும் இயங்க வேண்டும். இதற்கு தடையாக இருக்கும் ஒத்துழைக்க மறுக்கும் இத்துறைசார் அரச உயர் அலுவலர்கள் அரச கொள்கை கோட்பாட்டுகளுக்கு முரணானவர்களாக இனங்காணப்பட்டு பொறுப்புகள் எதுவுமற்ற பதவி நிலையில் இடமாற்றம் செய்யப்படுவார்கள். எனது மட்டக்களப்பு மாவட்டத்தில் இத்தகைய மாபியாக்களை நடத்துபவர்கள் யார் என்பதை இந்த உயரிய சபையில் உள்ளவர்கள் அறிவார்கள். அவர்களை பெயர் கூறி அகௌரவப்படுத்த நான் விரும்பவில்லை. எமது பிரதேசத்தின் மண்வளங்கள் யாவும் ஆற்றுப்படுக்கைகள் யாவும் அடியோடு அள்ளப்படுகின்றது. சட்டத்துக்கு முரணான முறையில் ஆற்றுக்குள் வாகனத்தை இறக்கி மண் படுக்கைக்குள் வாகனத்தை இறக்கி பாரி இயந்திரங்கள் மூலம் அகலப்படுகின்றது. இதனால் இன்று இப்பகுதி ஒரு மலைக்கு கூட தாங்க முடியாது வெள்ளக்காடாக மாறுகின்றது. இதனை தடுக்க முயலும் பிரதேசத்தின் சூழல் ஆர்வலர்களும் பொதுமக்களும் திரண்டெழுந்தால் சட்டமும் ஒழுங்கும் அவர்கள் மீது பாய்கின்றது. சில வேளைகளில் மாபியாக்களுக்கு அரசு பாதுகாப்பு வழங்கப்பட்டு சுற்றாடல் ஆர்வலர்களும் பொதுமக்களும் துப்பாக்கி ரவைகள் பரிசாக வழங்கப்பட்ட சம்பவங்களும் எனது பிரதேசத்தில் நடந்துள்ளது. அரசியலுக்கு வரும் போது இவர்களின் பொருளாதார நிலை என்ன, இவர்களது அடிவருடுகளின் பொருளாதார நிலை என்ன, அரசியல் பதவிகளின் பின்னர் இவர்களது பொருளாதாரம் எவ்வாறு இந்த அளவிற்கு வளர்ச்சி அடைந்தது, இவர்களது ஆதரவாளர்களது பொருளாதாரம் எந்த அளவிற்கு வளர்ச்சி அடைந்தது, எமது பிரதேசத்தின் இயற்கை வளத்தை சட்டவிரோத மோசமாக கொள்ளையடித்த சொத்துக்களை இவை தொடர்பாக முறையான விசாரணைகளை நடத்த வேண்டியது உங்களது கடமையாகும். இவற்றை கூறும்போது எம்மை தேசத்துறோய் என்பீர்கள். எமது தேசத்தின் சொத்துக்களை சூறையாடும் இந்த அரசியல்வாதிகளை தேச பற்றாளர்கள், தேச பிரேமிகள் என்று புகழாரம் சூட்டுவீர்கள். இதுதான் இன்றைய யதார்த்த நிலை. இந்த இடத்தில் எனக்கு ஒரு அரசியல் மொழி ஞாபகம் வருகின்றது. அயோக்கிய அரசியல்வாதிகளின் கடைசி புகழிடம் தேசப்பற்று என்பது இத்தகைய மாபியாக்களுக்கும் பொருந்தும் என நினைக்கின்றேன். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, மட்டக்களப்பு மாவட்டத்திலே இரண்டு பிரதானமான ஆறுகளில் மண்ணெடுக்கப்படுகின்றது. ஒன்று முந்தானை ஆறு, அடுத்தது சந்தனமடு ஆறு. முந்தானை ஆற்றில் மட்டும் 7 லைசன்ஸ்கள் அங்கே இருக்கின்றது. 550 மேற்பட்ட லைசன்ஸ்கள் அங்கே வழங்கப்பட்டிருக்கின்றது. இருந்தாலும் இன்று ஒரே ஒரு இடமான மயிலப்பட்டுவானிலே வீரக்கட்டாறு என்னும் 33 என்னும் ஆற்றிலே 33 லைசன்ஸ்களுக்கு மாத்திரம் மண் எடுப்பதற்கான அனுமதி கொடுக்கப்பட்டு ஏனையவர்கள் தற்காலிகமாக நிறுத்தப்பட்டுள்ளார்கள். சட்டவிரோதமாக மண் அகற்றுவர்களாக இருந்தால் அனைவரையுமே நிறுத்திவிட்டு அதற்கான விசாரணைகளை முன்னெடுக்க வேண்டும். அங்கு மண் எடுக்க வேண்டுமானால் கிராம சேவையாளரின் அனுமதி, பிரதேச செயலாளரின் அனுமதி உட்பட அவர்களின் சிபாரசுகளின் தான் அந்த ரீஜனல் மேனேஜர், அதாவது GSMB பொறுப்பான பிரதேச இணைப்பாளர் அந்த லைசன்ஸை கொடுக்க வேண்டும். அவர்களது சிபாரசு இல்லாமல் அங்கு கொடுக்கப்படுகின்றது. அங்கு ஒரு ரீஜனல் மேனேஜர் இருக்கின்றார், 15 வருட காலமாக அங்கு சேவை ஆற்றுகின்றார். அதற்கு அந்த புவி சரிதவியல் அளவைகள் சுரங்கங்கள் பணியகம் என்பது ஒரு சர்ச்சைக்குரிய பணியகமாக இருக்கின்றது. ஊழல் மிகுந்த, லஞ்சம் மிகுந்த ஒரு பணியகமாக இருக்கின்றது. 15 வருடமாக ஒரு அதிகாரியை அங்கு வைத்திருக்கின்றீர்கள் என்றால் உங்களது அமைச்சிலே வேறு அதிகாரிகள் அல்லவா இல்லையா, அல்லது ஏதாவது அரசியல் பலத்தின் பின்புலத்தின் ஊடாக அந்த அதிகாரி இருக்கின்றார்கள் என்பதை நீங்கள் சற்று சிந்திக்க வேண்டும். அங்கு வாகரை, கிரான், செங்கலடி, வெள்ளாவளி போன்ற இடங்களில் மாத்திரம்தான் மண் எடுக்க வேண்டும். ஆற்றிற்குள்ளே நீர்ப்பாசன திணைக்களத்தின் அனுமதி இல்லாமல் அந்த ஆற்றுக்குள்ளே, முந்தானை படுக்கை ஆற்றுக்குள்ளே ஒவ்வொரு நாளும் நூற்றுக்கணக்கான டிராக்டர்கள், உழவு இயந்திரங்கள் ஆற்றை குறுக்கறுத்து மண் ஏற்றுகின்றார்கள். அதனால் அங்கு அந்த பிரதேசத்திலே பெரு வெள்ளங்கள் ஏற்பட்டு அந்த பிரதேசம் அழியும் ஒரு சூழ்நிலை கூட உருவாகின்றது. கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, அடுத்ததாக வனஜீவிராஜிகள் பிரச்சனைகளுக்கும் இதுவே ஒரு காரணம். ஒரு நாட்டின் மொத்த நிலப்பரப்பில் 33% வன வள பிரதேசமாக
இருக்க
பசுமை.
මන්ත්‍රීතුමා කියන කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරමින් තිබෙන්නේ මේ ප්‍රදේශයේ වැලි ට්‍රැක්ටර් වලින් මේ මැෂින් වලින් ගොඩ දාන්න ඉඩ දීලා නැහැ කිසිඳු ගංගාවක්. ඒ වගේම මේ බලපත්‍ර දෙනකොට අපි පැහැදිලිවම කියලා තියෙනවා වෙනත් ප්‍රදේශවල නෙමෙයි එම දිස්ත්‍රික්කයේ පදිංචි අයට නිසි අගැයීමකින් තමයි ලබා දෙන්නේ. ඒ සඳහා ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්, පරිසර මේ සියලු වාර්තා එක්ක තමයි ලබා දෙන ඒවා ලබා දෙන්නේ. කොතනක හරි වැරදි විදියට ලබා දීලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවා නවත්තන්න අපි කටයුතු කරනවා. මම පරිසර අමාත්‍යවරයා විදියට කියන්න කැමතියි, අඩුම ගාන එක්කෙනෙක්වත් මමවත් මේ ප්‍රදේශවලට එවලා නැහැ. එහෙම කොතන හරි වැරද්දක් වෙලා තියෙනවා නම් ඔබතුමා කරුණු අපිට ඉදිරිපත් කරන්න, මේ පොදුවේ නැතුව ස්ථානෙන් ස්ථානයට අපි අනිවාර්යයෙන් මේ සඳහා මැදිහත් වීමක් කරනවා.
මොකද
මේ හැම එකක්ම
GSMB area manager issuing the license without any consent from the GSO DS and also from the environment. Sorry.
ඔබතුමා
නියෝජ්‍ය කතානායකතුමනි, හිසේ නිකුත් කිරීමක් තියෙනවා අනවසර වැලිගොඩ දැමීමක් වෙන්න ඕන. ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය නැතුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වැලි නිකුත් කිරීමක් වෙන්නේ නැහැ. යාට ඇයිද නැත්තම් අඩුම ගානේ පරිස වන සංරක්ෂණ වෙන්න ඕන මහවැලියෝ. ඒ අනුමැතිය නැතුව මිසක්
නැතුව හොන්නපලි මිනිස්සේ if you want you can check with the area
secretary.
He will tell you the truth. It is happening in that area. It is happening, the tractors are crossing the rivers. கௌரவ பிரதி சவானாயர்களது. எமது பிரதேசத்திலே அடுத்த மிகவும் முக்கியமான பிரச்சனையாக இருப்பது வன ஜீவராஜிகளின் பிரச்சனை. மட்டக்களப்பு மாவட்டத்தை பொறுத்தமட்டில் 300 கிலோமீட்டர் நீளமான யானை வேலை போட வேண்டிய ஒரு நிலைமை இருக்கின்றது. அங்கு 200 கிலோமீட்டருக்கு தான் யானை வேலி இருக்கின்றது. 100 கிலோமீட்டர் யானை வேலி இல்லாமல் இருக்கின்றது. அதற்கு மேலாக அந்த பெரிய மாவட்டத்திலே 2010 to 2020 வரை 118 யானைகள் செத்திருக்கின்றது. 100 மேற்பட்ட மனிதர்கள் செத்திருக்கின்றார்கள். 500 மேற்பட்ட மனிதர்கள் காயப்பட்டிருக்கின்றார்கள். அங்கு இருப்பதோ 15 உத்தியோகஸ்தர்களும் ஒரு ரீஜனல் ஆபீஸும் 2 பெல்ட் ஆபீஸும் தான் இருக்கின்றது. எனவே அங்கு மேலும் 2 ரீஜனல் ஆபீஸும் மேலும் 2 சப் ஆபீஸ்களும் நிறுவி அந்த பிரதேசத்து மக்களை காக்க வேண்டும். அங்கு கோடிக்கணக்கான சொத்துக்கள், அசையா சொத்துக்கள் யானைகளினால் அழிக்கப்படுவது மாத்திரமல்லாமல் எமது பிரதேசத்தின் பொருளாதாரமும் அளிக்கப்படுகின்றது. இதற்கு ஒரு நிரந்தரமான முடிவு கட்ட வேண்டும் என உங்களிடம் கேட்டுக் கொள்கின்றேன்.
வனஜீவி காரணி சேர்ந்து அழிவேட்டக்கான கத்தாக்கோட்ட அவ்வளோ பொருள் பொய் சொல்லுவேனா கொஞ்சம் கொஞ்சம் பொய் சொல்லுவேன். மம மேப்பிலி வந்தவ விசேஷம் அவதானியம் கரல அவஸ்தா
விஷயங்கள்
මේ මහපොළ ශිෂ්‍යාධාර ගෙවීම සම්බන්ධයෙන් ඔක්තෝබර් මාසයේදී ගෙවිය යුතු ටික මේ කතාව ඉවරයි.
දැන් වෙලාව ගන්න එපා මත්තුමා.
මේ කතාව ඉවරයි.
ඔබතුමාගේ කාලය ඉවරයි මන්ත්‍රීතුමා.
මේ කතාව ඉවරයි මේ මිනිස්යාගේ.
ඔබතුමාගේ කාලය අවසන්. ඔබතුමාගේ කාලය අවසන්.
ඉවර කළා තිබුණේ.
අමාත්‍යතුමා.
මම දන්නේ නැතුව ඉවර කළා තිබුණා කියලා.
ඔබතුමා අවසන් කරන්න දැන් ගරු මන්ත්‍රීතුමා.
வனலாக திணைக்களத்தை பொறுத்த மட்டில் கொழும்பிலிருந்து சேட்டலைட் மூலம் அங்கு அடையாளம் இடப்பட்டு அங்கு உள்ள வனங்கள் கையகப்படுத்தப்படுகின்றது. உதாரணமாக இங்கிருந்து அடையாளம் இடப்படுவதனால் அங்குள்ள வீடுகள் கூட வயல்கள் 3000 ஏக்கருக்கு மேற்பட்ட வயல்கள் பிரதேச செயலகத்திற்குள்ளே கையகப்படுத்தப்படுகின்றது. அரசு காணிகள் கூட வனலாகாவுக்கு சொந்தமான காணிகளாக இருந்தால் அந்த பிரதேசத்திலே எப்படி நாங்கள் அபிவிருத்தியை செய்வது? ஒரு வீட்டுத் திட்டமோ ஒரு தொழிற்சாலையை அமைப்பதற்கு கூட அங்கு அரசு காணிகள் இல்லாத நிலையில் இருக்கின்றது. ஒரு பக்கம் தொல்பொருள் திணைக்களம், ஒரு பக்கம் வனலாக, ஒரு பக்கம் வன ஜீவராசிகள் திணைக்களம் என்று அங்கு உள்ள அரசின் நிலங்கள் அத்தனையும் கையகப்படுத்தினால் அங்குள்ள மக்களின் அபிவிருத்திக்காக குறிப்பாக வீட்டுத் திட்டத்திற்கு கூட காணி இல்லாத ஒரு நிலை இருக்கின்றது. இந்த நிலைகளை கவனத்தில் கொண்டு நீங்கள் ஒரு முடிவு கட்ட வேண்டும் என கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
தாம கிட்டியும் கேனோ டிஸ்ட்ரிக்ட் சங்வர்தன கமிட்டியோட பரிபாயிரவ මම කියනවා වනජීවී වන සම්පත් තියෙන ගැටලු පරිසර ගැටලු ටික දිසාපතිතුමත් එක්ක සාකච්ඡා කරන දේශපාලන අධිකාරියත් එක්ක සාකච්ඡා කරලා උපදෙස් දෙන්න
ලෑස්ති වෙනවා. ඔබතුමාට ස්තුතියි. ගරු අසංක නවරත්න මන්ත්‍රීතුමා විනාඩි 4යි. ඔව් ක්‍රියාල මන්ත්‍රීතුමා
දවස අවසානයේදී අපි පැයක් දික් කරගමු වෙලාව. උගා කතා කරන්න ඉන්න උදේ පැය විනාඩි 45 කතර නැති වුණා.
අපි කතා නායකතුමාට සාකච්ඡා කළ ඔබතුමා දැනුවත්
කරනවා.
ඔව් බන්දුළු ගුණාධමතුමා.
මම උදේ වරුවේදී මේ ගරු සභාවට සඳහන් කළා මහපොළ ගෙවල නැහැ කියලා චෝදනාවක් තිබුණා. ඔක්තෝබර් මාසයේ සඳහා ගෙවිය යුතු මහපොළ නොවැම්බර් මාසයේදී මිලියන 337ක් ගෙවල තියෙනවා. නොවැම්බර් මාසයේ සඳහා වෙන මහපොළ දෙසැම්බර් 15 වෙනි දිනට පෙර ගෙවනවා. ඒ සඳහා මහපොළට මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ලැබිලා
තියෙනවා.
ඔව් ඒක නිසා කිසිදු හිඟයකින් තොරව මහපොළ ගෙවලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ලේඛන ටික මම සභාගත
කරනවා. ස්තුතියි අසංකරණත් මැතිතුමා. ඔව් ෆින්ස් මන්ත්‍රීතුමා.
සභාපතිතුමනි මේ මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 2500
රීති ප්‍රශ්නයක් නෑ මන්ත්‍රීතුමා. ඔක වෙනම ගන්න.
විනාඩියක් දෙන සභාපතිතුමා මේ මුදල කීයද කියලා අහන්න විතරයි.
ඔව්
මේ මුදල 2500ද 5000ද ගරු මැතිතුමා? මහපොළ ශිෂ්‍ය
මැතිතුමා
මේ මහපොළ ශිෂ්‍යත්වය 2500ද 5000ද දෙන්නේ?
5000යි 5000.
පැහැදිලි. අසංගරණතු මන්ත්‍රීතුමා විනාඩි 4යි.
බොහොම ස්තුතියි. නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම අපේ රටේ වැදගත් අමාත්‍යංශ දෙකක වැෑශීර්ෂයේ සාකච්ඡා වෙන වෙලාවේ යම් අදහසක් පළ කරන්න අපිට අවස්ථාව ලබාදීම සම්බන්ධය ස්තුතිවන්ත වෙනවා. ඒවගේම පරිසර විෂයටත් වනජීවී විෂයටත් ඉතාම හොඳ කාර්යක්ෂකම ඇමතිවරු කීප පොලක් අපිට ලැබිලා තියෙන වෙලාවේ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාගයේ දැක්ම වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත්කිරීම සඳහා අපිට දැවැන්ත අභියෝග රාශියක් ජයග්‍රහණය කරන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලේ පුරාම අපි දැක්කා මේ රටේ සිවිල් සංවිධාන, සමාජ ක්‍රියාකාරීන්, එවාගේම පරිසර සංවිධාන මහා දැවැන්ත හඬක් නැගුවා මේ පරිසර විනාශයන් පිළිබඳ. ඒවගේම දේශපාලනය කරන අපිටත් විශාල ප්‍රශ්නයක් තිබුණා මේ මහා පරිමාණ දැවජාරම් දැවජාවාරම් මේ වගේ වන විනාශය, ඒවගේ අනිකුත් පරිසර දූෂණ කටයුතුවලට මහජන නියෝජිතව පවා නායකත්වය දීලා ඒ වැඩ කටයුතුවලට උදව්පකාරලා තිබුණා. එනිසා විශේෂයෙන්ම අපි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයේ දරන මේ මොහොතේ අපිට මේ අභියෝග ටික ජයග්‍රහණය කරන්න අපිට ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. වගේම පරිසර විනාශය ගත්තාම වන විනාශය පමණක් නෙමෙයි අද අපි පාවිච්චි කරන ජලය දූෂණය වෙලා ගංගා ද්‍රෝණි සියල්ල විනාශ වෙලා එවාගේම මිනිස් ක්‍රියාකාරකම් නිසා අපි නොදැනුවත්ව හෝ අපි කරන හැම ක්‍රියාකාරකමකින්ම පරිසරය විනාශ වෙනවා මිසක් පරිසරයට හොඳ දෙයක් එකතු වෙන්නේ නැහැ. එනිසා විශේෂයෙන්ම මේ අයවැය ප්‍රකාශය හරහා යෝජනා කරලා තියෙනවා එක්වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතින් ද්‍රව්‍ය 2021 ජනවාරි පළවෙනිදා සිට තහනම් කරනවා කියන යෝජනාව කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේක අවස්ථා ගණනාවකම සාකච්ඡා වුණ පහුගිය කාලේ පහුගිය ආණ්ඩුවලත්, නමුත් මේ අවස්ථාවෙවත් මේ කටයුත්ත නියමාකාරයෙන් සිදුවේ කියන විශ්වාසයක් අපි තුල තියෙනවා. එවගේම සුරකිවුමු ගංගා ජාතික පාරිසරික වැඩසටහන යටතේ අපේ ගංගා ද්‍රෝණි 103ක ජල සම්පත, වාරිමාර්ග, පානීය ජල, විදුලි බල ගණනය, සංචාර කර්මාන්ත වැනි කාර්ය සඳහා යොදා ගන්න විශාල මුදලක් මේ වෙනකොට වෙන් කරගෙන තියෙනවා. අපි පෞගේ කාලේ දැක්කා ඊනියා පරිසර සුරැකීමේ සංවිධාන විසින් සමහර වෙලාවට කරපු උද්ඝෝෂණ මත මහජනතාවගේ ඇස යොමු වුණා සමහර කාරණාවට. නමුත් විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව, යාපහුව, නිකවැරටි වගේ දුෂ්කර ආසනවල ජනතාව තමන්ගේ ජීවනෝපාය කරගත්තේ කෘෂිකර්මාන්තය. ඒගොල්ලෝ කාලාන්තරයක් තිස්සේ මේ වනජීවි කලාපවල, එහෙම නැත්නම් මේ වන සංරක්ෂණ සීමා මායිම් ඇතුලේ තමන්ගේ වගා කටයුතු කරගෙන ආවා. නමුත් අද වෙනකොට මේ තියෙන නීති රීති රෙගුලාසිත් එක්ක ඔවුන්ට ඔවුන්ගේ කෘෂිකර්මාන්තය කරගෙන යන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. එනිසා අපි දැක්කා රාජ්‍ය අමාත්‍යතුමත් මහජනතාවගේ ප්‍රශ්න ගැටළු වෙනු විසඳන්න ගිහිල්ලා ඔහුටත් විශාල අපවාදයක් එල්ල වුණා පහුගිය කාලේ මාධ්‍යවලින්. නිසා මේවා හරියට තේරුම් බේරුම් කරගෙන මහජනතාවගේ උමනාපාකම් වලට උදව්පකාර කරන ගමන් පරිසරයත් ආරක්ෂා කරගෙන මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න සිද්ධ වෙනවා. එදා තිබුණු ඒ සමහර සීමාවන් අද අභිභවා ගිහිල්ලා මහජනතාව තමන්ගේ ගෙවල් දොරවල් හදාගෙන තමන්ගේ ඉඩකඩම් හදාගෙන
ඔබතුමාට විනාඩි 2යි තව
කරගෙන තත්ත්වයක තියෙනවා. එනිසා මේවා නැවත සමාලෝචනය කරලා පරිසරය ආරක්ෂා කරන ගමන් මහජනතාවගේ ජීවත් වීමේ
මම විශේෂයෙන් සඳහන් කරනවා කුරුණෑගල දිස්ත්‍රික්කෙම වනගහනේ කොච්චර තියෙන කියලා ඔබ අවබෝධයෙන් කතා කරොත් හොඳයි කියලා මම හිතනවා, විශ්වාස කරනවා.
ගරු ඇමතුමා, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වනගහනය පහුගිය කාලේ විශාල ප්‍රමාණයෙන් අඩු වෙලා තියෙනවා. සංගණනයක තොරතුරු මං ගාව තියෙනවා, ඔබතුමාට මගේ අදහස් දැක්වීම පස්සේ ඔබතුමාට ලබා දෙන්නම්. අප කුරුණෑගල දිස්ත්‍රික්කේ පමණක් නෙමෙයි අපේ රටේම වනගහනය ශීඝ්‍ර ලෙස පෞගිය අවුරුදු 10ක තුල අඩු වෙලා තියෙනවා. ඔව්, වය බැල ව්‍යාපෘතිය. ඔව්, ඉතින් මං හිතන්නේ අපේ මේ සංවර්ධනය කරන ගමම්ම අපිට සිද්ධ වෙනවා. මම හිතන්නේ ජනාධිපතිතුමාගේ සංකල්පයක් තියෙනවා urban forestry, මේ වන වැස්ම වැඩි කරන්න විශාල ව්‍යාපෘති ගණනාවක් යෝජනා වෙලා තියෙන වෙලාවක්. ඒ නිසා මේ කටයුත්තට අපි නායකත්වය දෙන්න ඕන. ඒ වගේම අලි මිනිස් ගැටුම මේ සභා ගැබේදීම මීට අවුරුදු 20කට පෙර මගේ පියා රංජිත් නවරත් මැතිතුමා ගෙනාපු පාර්ලිමේන්තුවට ගෙනාපු පළවෙනි යෝජනාව මේ අල්ලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් යෝජනාව. නමුත් අපි අවාසනාවන්ත වෙලා තියෙන රටක් විදියට තාම මේ ප්‍රශ්නෙට ඉස්තරසාර විසඳුමක් නැහැ. මම හිතන්නේ අපි ස්තුතිවන්ත වෙනවා අපේ වනජීවී ඇමතුමා පහුගිය දවසේ අපේ ආසනයට ඇවිල්ලා ගියා. එතුමා එහින් දැක්ක මේ ප්‍රශ්න ටික දැනට මේ අලිවැට නිර්මාණය කරන පිළිබඳ එතුමා දැක්ක. ඉතින් මම හිතන්නේ මේ කටයුත්ත දේශපාලන ભેදකින් තොරව අපි කඩිනම් කරලා මහජනතාව මේ විඳින පීඩාව දුක තේරුම් අරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය විසඳුම් සපයා දීම අපේ වගකීමක් වෙනවා. එහෙම නැත්නම් අපි දැන් අවුරුදු 20ක් තිස්සේ මේ ප්‍රශ්නේ කතා කරනවා. හැබැයි තාම නිශ්චිත විසඳුමක් නැහැ.
කාලය අවසන් මන්ත්‍රීතුමා
මේ පිළිබඳව අවධානය යොමු කරමින් විශේෂයෙන්ම මේ අමාත්‍යංශ දෙක හරහා මහජනතාවගේ වැඩ කටයුතු සක්‍රීයව ක්‍රියාකාරීව කරන්න ඔබතුමන්ලා දෙපළටත් විශේෂයෙන්ම අපේ ආණ්ඩුවටත් ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වී නවතින බොහොම ස්තුති.
ඔබතුමාට ස්තුති. ගරු ආනන්ද කුමාර දිසානායක මන්ත්‍රීතුමා විනාඩි 14යි.
විනාඩි 5ක් ලබා දුන්න තව අතිරේක කරු නියෝජක තානායකතුමනි, මම කොහොමත් දිවාහාරය අවසන් කරන්නත් තියෙනවනේ නේද? ඉතින් ඔව් අපේ ඇමතුමාලා දෙන්න රාජ්‍ය ඇමතුමා කොහොම වුණත් පරිසර අමාත්‍යංශය පිළිබඳව ආණ්ඩුවේ දක්වන අවධානය මේ අමාත්‍යංශය බෙදීම ඇතුළේ පෙන්නුම් කරනවා. ඔබතුමා වනජීවී ඇමතුමා වුණාට ඔබතුමාට අයිති දව සංස්ථාව විතරයි. ඔබතුමා පරිසර ඇමති වුණාට ඔබතුමාට වනජීවී දෙපාර්තමේන්තුව හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කැබිනට් අමාත්‍යවරයාට නැහැ. කොහොමත් සීබි රත්නායක ගරු ඇමතුමා කාලාන්තරයක් තිස්සෙම ඔවැනි කැපිලි කෙටිලි වලට අහු වෙන කෙනෙක්. මට මතකයි පසු සම්පත් අමාත්‍යංශයේ ඔබගෙන් ගලවපු වෙලාවත් 2001-2003 ආයි කාලේ. ඉතින් කොහොම වුණත් පරිසර අමාත්‍යංශය තෙවෙනි කැපිලි කෙටිලිට අහුලා තිබෙන බව තමයි පෙන්නුම් කරන්නේ. කොහොම වුණත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පහුගිය කාලේ සිද්ධ වෙච්ච සිදුවීම් වාර්තා වූ සිදුවීම් කීපයක් මා එකපෙළට කියාගෙන යන්නම්. පරිසරයේ පිළිබඳ තමුන්නාන්සලගේ දැක්ම සහ ඉලක්කයින් පෙන්නුම් කරමු. වැලි පස්සා මැටි ප්‍රවාහන බලපත්‍ර අවශ්‍යතාවය ඉවත් කිරීම මගින් ජාවාරම් කරුවන්ට ඉඩකඩ සලසනවා. මොකද ගොඩ දැමීම සඳහා බලපත්‍රය අවශ්‍ය වුණත් ඇත්තටම වැටලීම් කළ හැකි වන්නේ ප්‍රවාහනයේදී. මධ්‍යම රාත්‍රියේ ගොඩ දානවා. මොකද අපි දන්නවා වැලි කියුබ් එකක් ගොඩ දාන්න ඉතරම් වෙලාවක් යන්නේ නැති බව. විනාඩි 5න් 6න් පුළුවන්. හැබැයි මෙම වැලි ජාවාරම් වැලැක්වීමේ වැදගත් දේ තමයි තිබුණේ වැලි බලපත්‍ර ප්‍රවාහන බලපත්‍ර තමුන්නාන්සලා ඉවත් කරා. ඊළඟ විල්පතු රක්ෂිතේ පරිවාර වනයේ නීති විරෝධී එලිකල කොටස් අතහැර නැවත ගැසට් කරා. ඒ කියන්නේ විශාල ලෙස විල්පතු වනාන්තරයේ පිළිබඳ සාකච්ඡාවක් තිබුණා තමුන්නාන්සලා ඒක ඉවත් කරලා තමයි ගැසට් කරේ. විල්පතු සංවේදී පරිවාස පරිසර කලාපයේ පරිසර වාර්තාවකින් තොරව මහා පරිමාණ කොමාරිකාව ආගාව සඳහා එලි කරා. අනුරාධපුර කලාවැව රක්ෂිතේ ප්‍රධාන අලිමංකඩ අයත් අක්‍ර 100ක් අඹ වගාව සඳහා ලබා දුන්නා. වන සංරක්ෂණ ආඥා පරතේ 20 වගන්තියට 5 ඇලීර 2001 චක්‍රලේඛනයේ අහෝසි කරා. ඒ කරලා මාගාවේ චක්‍රලේඛනයේ අහෝසි කිරීමේ චක්‍රලේඛනයේ තියෙනවා වනජීවී වන සංරක්ෂණ අමාත්‍යයේ එහි විශේෂින්ම ඒ අමාත්‍යංශ විසින් නිකුත් කරන චක්‍රලේඛනයේ එයින් අවශේෂ කළ මම හිතන හෙක්ටයාර 105ක් පමණ තිබෙනවා. මේ දිසාපතිවරුන්ට සහ රාජසීලේ කමුන්ට පවරා දුන්නා. මේ ව්‍යාපෘති සඳහා වෙන මොකටවත් නෙමෙයි, තමුන්නාන්සලගේ ආර්ථික දැක්ම. ඒ වගේ මන්නාරම වෙඩිතලතු රක්ෂිත භූමියේ ඉස්සන් වගාව සඳහා සමාගමකට ලබා දීමට කැබිනට් අනුමැතියක් ලබා දුන්නා. ඒ වගේම නෙළුව ලංකාගම පිටදීනිය මාර්ගයේ පරිසර කද්දෙනින්තර පුළුල් කරා. පොළොන්නරුව ජලගැලුම් නිම්න රක්ෂිතේ මාර්ගයක් ඉදිකිරීම සහ අය ඒට ගුවස්තකවින් මුදා හැරීමට ඉඩකඩ ලබා දෙන ලෙස අපේ විමලවීර රාජ්‍යමතුමාගේ පූර්ව මැදිහත්වීමෙන් ඒ සිදුවීමෙන් තිබෙන වාර්තා වෙනවා. ඒ වගේම පුත්තලම් දිස්ත්‍රික්කයේ වනාත විල්ලුව එලුක්කුළම කුටියා මුල්ල වනාන්තර පද්ධති අක්කර 100කට ආසන්න ප්‍රදේශයේ ගස්කපා ඉවත් කිරීමට ගිනි තබා විනාශ කිරීම.
අපේ හිතවත් මන්ත්‍රීතුමා මේ
අපි අවසන් ඔබතුමා පස්සේ
නෑ මම කියන්නේ මේකයි. ඒ පාර අලුතෙන් හදන එකක් නෙවෙයි, 7 වසර ගානක් පාවිච්චි කරා.
හරි, පැහැදිලි.
ඔව් මීගමුව කලපුව ආසිතව දුංගල්පිටේ කලාපයත් ඉඩම් ගොඩකර කඩෝලාන පාරිසරික ප්‍රදේශය විනාශ කිරීම. හම්බන්තොට දිස්ත්‍රික්කයේ එළල්ල ගම්මානයේ ආශ්‍රිත යෝජිත ඇලි අලි කළමනාකරණ රක්ෂිත අක්කර 150ක් වනාන්තර විනාශ කිරීම. ඔබතුමා දන්නවා මොකද වෙමින් තියෙන්නේ කියලා. හරි බලමු. මම පෙන්වන්නම්. කෙද්බිම් පිළිබඳව රැම්සා සම්මුතිය අනුව ආරක්ෂා කළ යුතු පුත්තලම් දිස්ත්‍රික්කයේ අනාථ ආණවිලුන්දාව අභය භූමි අක්කර 2.5 ඩෝසර් කිරීම. හොරෝපතාන රත්මලේ රක්ෂිත අක්කර 150 ඩෝසර් කිරීම. ඔබතුමා එතන ගිහිල්ලා බැලුවා. නෑ මම ඔබතුමා පස්සේ උත්තර දෙන්න. ඔව්. මහදුල්ලව ආණ්ඩියාගල හින්න රක්ෂිත අක්කර 50ක් විනාශ කිරීම. පොළොන්නරුව වැලිකන්ද සෝමාවති රක්ෂිත අක්කර 100ක් ගස් කපා හෙලිකර 10යි දමා ගිනි තැබීම. කතරගම කරවිලේ වසම ග්‍රාම නිලධාරී වසම 140 ඇලබිර බී තේක්ක රක්ෂිත අක්කර 200ක වනාන්තර ප්‍රදේශයක් විනාශ කිරීම. පොළොන්නරුව වැලිකන්ද මහවැලි අධිකාරියට අයත් අලිමංකඩ සහිත ප්‍රදේශයක අක්කර 100ක් එලිකට 10යි දමා ගිනි තැබීම. මහවැලි අධිකාරිය වන සංරක්ෂණ අයත් මහවැලි අධිකාරිය වන සංරක්ෂණ අයත් අම්පාර රඹකැන් වනාන්තර ඉඩම් වලින් අක්කර 5400 තමුන්වාසේ දන්නෝ සමාගම්මට ලබා දීම සඳහා මේවන් ඩෝසර් කරලා තිබෙන ගිනි තබමින් තියෙනවා. ගල්ලෝ ඊසාන දිග අභය භූමි රක්ෂිත ඉඩම් දේශපාලන බලය මත අත්පත් කර ගැනීම මහ පරිමාණ වන විනාශය සිදු කිරීම. මේක තමයි සිද්ධ වෙන්නේ. ඔව් මහවැලියව සමහරව මහවැලි දැන් සිද්ධ වෙලා තියෙන මොකද්ද? දැන් මේ අවුරුද්දකට ආසන්න කාලයක් ඇතුළත තමුන්වාසේලා ඇතර වන සංරක්ෂණය පිළිබඳ අමාත්‍යවරු වුණාට තමුන්වාසේලගේ ආණ්ඩුව වන අපරාධකරුවන් හැටියට කටයුතු කරමින් තිබෙනවා. ඕනතරම් උදාහරණ තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පරිසරට ඇති කරන පරිසර පද්ධතිය ඇති කරන හානිය ප්‍රතිඵල කුමක්ද? මම ඔබට උදාහරණ කීපයක් කියන්නම්. 2010 වසරේ දක්වා මේ අවුරුදු 10 ඇතුළත ගන් වතුර නිසා අවතැන් වෙලා තියෙනවා 63,97,000. ඒ වගේම ගන් වතුර නායම් සුලිසුලන් නිසා මියගොස් තිබෙනවා 734. ඒ වගේම නියගේ නිසා මේ අවුරුදු 10ට නියගේ බලපෑම නිසා පුද්ගලයන් 75,40,000කට හානි සිදු වී තිබෙනවා. ඒකට මේ පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමට අසමත් වීම හේතු කොටගෙන විශාල ජීවිත ප්‍රමාණයක් හානි වෙමින් තිබෙනවා. ඒ වගේම අලි, සාමාන්‍යයෙන් අලියෙක් මිනිහෙක් මැරුවොත් මිනිහෙක් විසින් අලු 3 දෙනෙක් මරනවා. 1:3 අනුපාතයට මිනිස් මිය යාම සහ අලි ඝාතනයන් සිදු වෙමින් තිබෙනවා. ඒ නිසා අපේ රටේ පරිසර පද්ධතියේ තිබෙන වැදගත්කම නොසලකා තමුන්නාසලගේ සංවර්ධන සලස්න විශාල විනාශයක් අපිට අත්පත් කර දෙමින් තිබෙනවා. මා හිතනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පරිසර අමාත්‍යාංශය හෝ අදාළ ආයතනවලින් පමණක් විසඳිය හැකි කරුණක් නෙවෙයි. තමුන්නාසල අපේ රට හඳුන්වා දීවෙන සංවර්ධන මොඩලේ මොකද්ද? ඒ සංවර්ධන සඳහා ගොඩනගා තිබෙන මිනිස් චින්තනය කුමක්ද? කෙසේ හෝ සල්ලි හොයන, එහි වටිනාකම් නොදන්න, මුදලේ අගේ පමණක් දන්නා සමාජයක් නිර්මාණය කර තිබෙනවා. ඒ සමාජයට හැම වෙලාවම මේවා මිල මුදල් පමණයි. මේවා සම්පත් නොවේ. මේවා ආරක්ෂා කළ යුතු දිගු කාල ලෙස ආරක්ෂා කළ යුතු සම්පත් නොවේ. තමුන්නාසල මේ හැමදාමත් මිල කළ හැකි වටිනාකම් පමණයි. ඒකයි සිදු වී තිබෙන්නේ. උදාහරණයකට ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමා, මා විශ්වාස කරනවා අපේ රටේ වැදගත්ම පරිසර පද්ධතිය මධ්‍යකඳු කරේ. අපි අද ටැප් එක ඇරියොත් ඒ ගලාගෙන එන වතුර අපිට නිර්මාණය කළ දීලා තියෙන මධ්‍යකඳු කරේ. අපි උදේට ගිහලා තේ එක බිව්වොත් ඒ තේ දැල්ල හදලා දීලා තියෙන මධ්‍යකඳු කරේ. අපි ආහාර වේලක් ගත්තොත් එහි එළවලු ටික නිෂ්පාදනය කළා දීලා තියෙන අපිට මධ්‍යකඳු කරේ. අපි සෝභා සෞන්දර්ය නැරඹීම සඳහා යන්න ඕන කියලා හිතුනොත් අපි මධ්‍යකඳු කරේට යනවා. අපි හිතනවා අපේ රටේ වැදගත්ම තැන තමයි මධ්‍යකඳු කරේ. අද මේ මධ්‍යකඳු කරේ විශාල අනතුරකට මුහුණ දෙමින් තිබෙනවා. මේ මෑත කාලේ දිගනස ආහාරගම ආසන්නී, වික්ටෝරියා ජලාශය ආසන්නී, විශේෂයෙන්ම භූ පැලීම් පිළිබඳ සාකච්ඡාවක් තිබෙනවා. ඒ වගේම භූ කම්පණයන් ඇති වී තිබෙනවා. ඒ පිළිබඳ නිරන්තරයෙන් වාර්තා ඉදිරිපත් කරමින් තිබෙනවා. මේ කවර දිශාවකට යාවිද කියන සැකයක් තිබෙනවා අපිට. ඇයි මේ මධ්‍ය කඳුකරයේ ඉතාමත් ශක්තිමත් පාසන වලින් ගොඩනැගිලා නැහැ? අපේ රටේ හදවත මධ්‍ය කඳුකරයේ වුවත් අපි කවදාවත් අපේ ඈත මුතුන් මුත්ත මේ මධ්‍ය කඳුකරයට අත තිබ්බේ නැහැ. මතක තබා ගන්න. මේ මධ්‍ය කඳුකරයෙන් ගංගා 103ක් පැන නගින අරියව රට වටා මේ ගංගා 103 ගලා බසිනවා. මේ හරහා තමයි අපේ ජන ජීවිතය පෝෂණය වුනේ. මධ්‍ය කඳුකරයට අත තිබෙන්නේ අපේ මිතුන් මිත්තන් ඔබ දන්නවා ඇති. විශේෂයෙන්ම අපේ රටේ වාර්ෂිකව අක්කර අඩි මිලියන 90ක වර්ෂාපතනත් වෙන අපේ රට. මේ අක්කර අඩි මිලියන 80න් 90න් අක්කර අඩි මිලියන 45ක්ම වර්ෂාපතන ලැබෙන්නේ කොහටද? මධ්‍ය කඳුකරයට. ඒ අපේ භූමියේ පහෙන් එකක්, භූමියෙන් 10%කට
අපේ වර්ෂාපතනයෙන් 50%ක් වැටෙනවා. ඒ විතරක් නෙවෙයි මධ්‍යකදුකරේ පාසන පද්ධති සමත් වී තිබෙනවා. එම වැටෙන වතුර වලින් ආසන වශයෙන් 50%ක්වත් රඳවා ගන්නවා. ඒ නිසා අපේ මධ්‍යකදුකරේ තමයි ආරක්ෂිතම කළ යුතු ස්ථාන බවට පත් වී තිබුණේ. හැබැයි මොකද සිද්ධ වුනේ? පෞගේ කාලේ පුරාවටම කරලද අකර්ම ඉතාමත් වැරදි සංවර්ධන උපාය මාර්ග හේතු කොටගෙන අපේ මධ්‍යකදුකරේට හානි සිදු වී තිබෙනවා. අප දන්නවා අපි වැවුත් 32 සකදපු රටේ විශාල ජලාශ හදපු රටේ හැබැයි අපේ මිතුන් මිත්තන් එක වැවක් මධ්‍යකඳුකරේ ගොඩ නැගුවේ. අපේ මිතුන් මිත්තන්ගේ සලස්ම සිද්ධ වෙලා තිබුණේ මොකද්ද? මධ්‍යකඳුකරේ ආරක්ෂා කරගනිමින් මධ්‍යකඳුකරේ රූරා ගලන ගංගා තැන්නෙන් හරස් කරා. අංගල්මැඩිල වේල්ල බැඳ, මිනිපේ අමුණ බැඳ, මින්නේරිය වැව බැඳ. මේවා සිද්ධ වෙන්නේ කොහොමද? අපේ මිතුන් මිත්තන් හැමදාමත් කරේ මධ්‍යකඳුකරේට අත නොතබා මධ්‍යකඳුරෙන් රූරා ගලන ගංගා පද්ධතිය තැන්නෙන් හරස් කරලා තමයි ගොවිතැනට අපි වතුර ගත්තේ. හැබැයි අපේ සංවර උපක්‍රම වෙනස් කරා. අපි මධ්‍යකඳුකර විශාල ජලාශ ගොඩනගන්න පටන් ගත්තා. ඒ ජලාශ ගොඩනගීමේදී මහාචාර්ය පානබොක්කේ, මහාචාර්ය විතාණේ වගේ භූවිද්‍යාඥයින් අපේ මේ මධ්‍යකඳුකරයට කරන හානිය වළක්වන්නේ කියලා එදා හැමදාමත් ලිව්වා, කිව්වා, හඬ නැගුවා. හැබැයි තමුන්වහන්සේලාගේ ආණ්ඩු, පැවති ආණ්ඩු කිසි කෙනෙක් මේ මධ්‍යකඳුකරේ සංරක්ෂණය පිළිබඳ කටයුතු කරේ නැහැ. අද තමුන්වහන්සේ දන්නවා රන්ටැඹේ 52%කට වඩා වැඩි ප්‍රමාණයක් රෝම මණ්ඩ වලින් පිරිලා, රන්දෙනිගල රෝම මණ්ඩ වලින් පිරිලා, කොත්මලේ රෝම මණ්ඩ වලින් පිරිලා මේ මධ්‍ය කඳුකරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ශක්තිමත් පාෂාණ වලින් සමන්විත මධ්‍ය කඳුකරයක් නෙවෙයි. එනිසා මේ මධ්‍ය කඳුකරේ තා බුරුල් පසින් සමන්විත වෙලා තිබුණේ. එනිසා මේ මධ්‍ය කඳුකරේ ජලාශ ගොඩනැගීම විශාල අනතුරුදායක තත්ත්වයක් බව හඳුන්වා දී තිබුණා. පෞගේද මොරගහකන්ද ජලාශ ගොඩනැගුව. මොරගහකන්ද ජලාශයෙන් මොකද සිදු වී තිබේ? මොරගහකන්ද ජලාශයෙන් ඒ අවශ්‍ය ප්‍රතිලාභ ගන්න නම් අවුරුද්දකට 10 වතාවක් පිරින්න ඕන. සාමාන්‍ය වර්ෂාවන් එක දෙවතාවකට වඩා වැඩියෙන් පිරින්නේ නැහැ. දැන් තමුන්වහන්සේගේ යෝජනාවක් තිබුණා මොකක්ද? මොරගහකන්ද ජලාශයට වතුර නැති නිසා කළුගඟ ව්‍යාපෘතිය පටන් ගත්තා. ආ කිලෝමීටර 8ක උමගක් කරා කළුගඟෙන් වතුර ගේන්න හදනවා මොරගහකන්ද. ඊට පස්සේ කළුගඟේ වතුර නැති වෙනවා. කළුගඟේ වතුර නැති වුණාම තමුන්වහන්සේලා යෝජනා කරනවා රන්දෙනිගලින් කිලෝමීටර 32ක් උමගක් සහ ඇලවේලිය හරහා කළුගඟට වතුර ගේන. රන්දෙනිගලේ වතුරනේ, රන්දෙනිගලේ වතුරට දැන් තමුන්වහන්සේලා යෝජනා කරනවා පහල උමාලේ අලුත් ව්‍යාපෘතිය. දැන් පහල උමාවලෙන් උමායම් බින් පහල උමාවේ ව්‍යාපෘතිය හරහා බින්ගේවල් හරලා මේ නල පද්ධතිය හරලා ඒක ගෙන්න රන්දෙනිගලට, රන්දෙනිගලෙන් නල හරහා ගෙනියන්න කොත්මලේ මේ කළුගඟට, කළුගඟෙන් නැවත නල හරහා ගෙනියන්න මොරගහකන්දට. මේ මධ්‍ය කඳුකරේ මේ විදියට විනාශ කරන්න පුළුවන් පරිසර පද්ධතියද? අපේ රටේ ජෛව විවිධත්වයෙන් විශාල අනුන රටක්. අපේ රටේ සත්තු වර්ග 8000ක් ඉන්නවා මධ්‍යකඳුකරේ. ඒ 8000න් 500ක් මේට ආවේණික වූ සතුන්. අපිට දියෑලි තිබෙන්නේ, අපේ පාෂාණ පද්ධති ආරක්ෂා වෙලා තිබෙන්නේ, අපේ රටේ සියලු ගංගාවන්ගේ මූලස්ථානය මධ්‍යකඳුකරේ. හැබැයි මේ මධ්‍යකඳුකරේට ගරු නියෝජ්‍ය කතානායකතුමනි කරමින් තිබෙන විනාශය අතිමහත් විනාශකාරී. මොකද දැක්ම බවට පත් වී තිබෙන්නේ? දැක්ම බවට පත් වී තිබෙන මේ සියල්ල මුදල් බවට පත් කර ගැනීම අරමුණ. මට මතකයි මහත්මා ගාන්ධි තුමා කිව්වා එක විටකදී මෙහෙම, මේ ලෝකේ ඉන්න සියලුම දෙනාගේ අවශ්‍යතාවයන් ඇතිතරම් අවශ්‍යතාවයන්ට ඇතිතරම් සම්පත් මේ ලෝකේ තියෙනවා. මේ ලෝකේ ඉන්න සියලු දෙනාට ඇතිතරම් සම්පත් මේ ලෝකේ තියෙනවා. එහෙත් ඒ වුණත් මේ ලෝකේ ඉන්න ඊට ටික දෙනෙක්ගේ කෑදරකමට මේ ලෝකේ තියෙන සම්පත් කොහෙත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. අපේ රටෙත් එහෙමයි. අපේ රටේ තියෙන සම්පත් අපේ රටේ මිනිස්සුන්ට ජීවත් වීමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. හැබැයි අපේ රටේ ජීවත් වෙන කෑදර මජර සමූහයක් ඉන්නවා. ඒ සමූහයට කිසිසේත්ම අපේ රටේ සම්පත් මුළුමනින්ම ගත්ත ප්‍රමාණවත් නැති බව මේක තමයි පෙන්නුම් කරලා
තිබෙන්නේ.
ඒ නිසා තමයි
විනාඩි 2යි.
ඒ නිසා තමයි ගරු නියෝජ්‍ය කතානායක කලාවැවේ ඉස්මත්තේ හෝටල් හදන්නේ එහිටපු මහේමතුරු. ඒ නිසා තමයි පරාක්‍රම සමුද්‍ර එහා පැත්තේ හෝටලේ ලොකු කරලා වාන අඩියකින් පාත් කරේ. ඇයි මේ සම්පත් ප්‍රමාණවත් නැහැ මේ මිනිස් කෑදර මිනිස් සමූහයකට. ඒක තමයි අද මුහුණ දීලා තියෙන ඇත්ත යථාර්ථය. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තමුන්වහන්සේලා මේ දිගු කාලයක් ඇතිසේ අනුගමනය කරමින් සංවර්ධන උපාය මාර්ග වෙනස් කළ යුතු තිබෙනවා. මේ මෑතකදී වෛද්‍ය ප්‍රසන්න කුරේ මහතා සම්මන්ත්‍රණය කමිටුවෙන් කරපු කතාවකින් ඔහු විසින් උපුටා ගන්න ලද කොටසක් මා මේ සභාවමයි කියන්නම්. ඔහු විසින් උපුටා ගන්නවා ජූලියා රොබර්ට්ස් ඒ ජනප්‍රිය නිලිය විසින් මිහිකත දිනේ සැමරීම පිණිස නිෂ්පාදනය කළද කෙටි චිත්‍රපටයකට කතරේ දෙමින් මෙන්න මෙහෙම කියනවා. මිනිසාට පැවැත්ම සඳහා මිහිකත අවශ්‍ය වුණාට මිහිකතට පැවැත්ම සඳහා මිනිසා අවශ්‍ය නොවේ. ඔබේ අනාගතය මා මත රඳාපවතිනවා.
මා ඔබට වඩා විශාල විශේෂ සඳහා ආහාර සපයා තිබෙනවා. ඔබට වඩා විශාල විශේෂ මා හාමත් කර නැති කරලා දාලා තිබෙනවා. බයින ඒ වගේ විශාල කණ්ඩායම් හාමත් කර නැති කරලා දාලා තන මේ මී මී කත. ඔබ මාව නොසලකමි. මේ ගත කරන සියලු දිනයන් මට වැදගත් වන්නේ නැහැ. ඔබගේ ක්‍රියාකාරකම් ඔබගේ අනාගතයේ පැවැත්ම තීරණය කරාවි. ඒ මගේ අනාගතයේ පැවැත්ම නොවේ. ඒ කියන්නේ මිහි කතේ අනාගතයේ පැවැත්ම නොවේ. මා මිහි කත මා ඉදිරියට ජීවත් වෙනවා. මා අනුවර්තන වෙන ලෑසි. ඒත් ඔබ මේ විනාශයට පත් කරමින් තිබෙනවා. ඒ විනාශයේ ගොදුරු බවට අපි පත් වෙමින් තිබෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එනිසා මේ පරිසර පද්ධතියේ දිගු කාලන ආරක්ෂාව පිළිබඳව දැක්මත් සහ සැලැස්මක් නැතුව මෙහෙවීමේ ප්‍රතිඵල අද අපේ පරම්පරාව අත්විඳින්න තිබෙනවා. ලෙඩ රෝග වලින් බහුල වෙච්ච රාජ්‍ය වස විස වලින් පිරුණු මහපොළව, වස විස වලින් පිරුණු එළවලු, වස විස වලින් පිරුණු ආහාර මේ සියල්ල අද අපේ රටේ පුරවැසියන්ට උරුම වී තිබෙනවා. ඒ නිසා අපේ රටේම අවසන් වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජීවේ අයිති සංවිධානයේ සම්මන්ත්‍රණයකට ඇවිල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලයත්ව මෙහෙම කිව්වා. අවසන් රුකන් පොජ්ජ පට ඇරපු දින පොජ්ජේදී මිනිස් ගජ්ජුන්ට තේරුම් පොජ්ජ මන්ද වෙයි කියලා. මම කියන්නේ අවසන් ගහත් නෙල අවසන් කරපු දවසට මිනිස්සුන් තේරෙයි මොකක්ද අපේ රට උනේ කියලා. ඒ නිසා මා හිතනවා මේ පරිසර පද්ධති රැකීම සඳහා තමුන්වහන්සේලාට ශක්ති ධෛර්ය ප්‍රාර්ථනා කරන්නට වැඩක් නැහැ. තමුන්වහන්සේලා සූදානම් නම් මේ සංවර්ධන මාවත වෙනස්කරන අපේ රටේ පරිසර පද්ධති ආරක්ෂා කරගන්න පුළුවන් වේවි.
ඔබට මාට ස්තුතියි. අවසන් කර. ඔව් එමත්තුමා.
අනිවාර්යයෙන්ම එතුමාට වගේම අපිටත් ඒ අයිතිය තියෙනවා. ඒ වගේම ඒ වුමනාව තියෙනවා. පැහැදිලිවම ඒ වන සම්පත ආරක්ෂා කර ගැනීමත් ඒ කපා හෙලන බිං හෙලන කට්ටියට දැඩි දඬුවම් ලබා දීම සඳහා කටයුතු කරන්න නිරන්තරයෙන්ම සූදානම්.
පැහැදිලි. ස්තුතියි ඔබතුමාට. ඕඩර් ප්ලීස්. දිවා භෝජන සඳහා දහවල් එක දක්වා කාර්යක සභාවේ කටයුතු අත්හිටුණු ලැබේ.